ඊළඟට ගරු චතුර ගලපති මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 18ක කාලයක් තියෙනවා.
ගරු මුලසනෝබන ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම ඩිජිටල් කරන අමාත්‍යංශය යටතේ විශේෂය යටතේ යමදාස් කිපක් දැක්වීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ රටේ තියෙන ප්‍රශ්න අපි සලකලා බැලුවොත්, ඒ සලකා බලද්දී ඒකේ ප්‍රමුඛතාවය අපි පෙළගස්සලා බැලුවොත් මම හිතන්නේ ඒකේ උගින්ම තියෙන කාරණා තමයි මේ රටේ හොරකම දූෂණ වංචාව අවම කිරීම සහ විශේෂයෙන්ම රාජ්‍ය සේවක ආරක්ෂම කිරීම කියන කාරණා තමයි ඉතාමත් වැදගත්ම කාරණාව. ඉතින් එතෙන්දී ඒකට එකම විසඳුම විදිහට ඩිජිටල් කරණය කියන එක විශේෂ මාණ්ඩු පක්ෂය වගේම විපක්ෂය අපිත් ඒක අපි පිළිගන්න කාරණාවක්. එතකොට මේ වෙනකොට අපිට පේනවා විශේෂයෙන්ම 2001 දී තමයි මේ ඩිජිටල් කරණය ගැන ලෝකේ කතා බහට ලක් වෙන්නේ. ඒ අනුව තමයි ලංකාවෙත් ICT ආයතනය එදා බිහි කරලා ඒ තුලින් මේ රටේ ඩිජිටල් කරණය කරන්න ආරම්භ කරත්, එතනින් පස්සේ ඒ ආරම්භ කරපු අරමුණ එතනින් පස්සේ ඉෂ්ට වුණා මේ රටේ පත් වෙච්ච පාලකයන් ඔස්සේ. එනකොට මේනකොට ICT ආයතනය වහන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ කෙසේ වුණත් විශේෂම ලෝකේ එදා 2001 ඩිජිටල් කරණය ගැන කතා කරාට අද මේ මොහොත වෙන විට AI යුගයක් බිහි වෙලා තියෙනවා. ඒකට අපි තාම ඩිජිටල් කරණ යුගයක් ගැන තමයි අපි දැන් කතා කරන්නේ. ඒ කෙසේ වුණත් සතුරු වෙන්න පුළුවන් කාරණා තමයි වර්තමාන රජයත්, ඒ වගේම ජනාධිපතිතුමත්, ඒ වගේම මේ ජනාධිපතිතුමාගේ මේ කණ්ඩායමත්, මේ වර්තමාන පත් වෙන කණ්ඩායමත් මේ විෂය සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දැක්වීම මම හිතන්නේ හොඳ කාරණාවක්. ඉතින් විශේෂයෙන් විපක්ෂ විදිහට අපි ඒ සඳහා දෙන පුළුවන් උපරිම සහයෝගය ලබා දෙන්න සූදානම්. එතෙන්දී මම විශ්වාස කරනවා මේ ආණ්ඩුව ගත්ත පියවර විශේෂයෙන්ම මේ අමාත්‍යංශය ජනාධිපතිවරයාගේ යටතට පත් කර ගැනීමත්, ඒ විෂය සම්බන්ධ දැනුම තියෙන කණ්ඩායම පත් කර ගැනීමත්, ඒ සම්බන්ධ ප්‍රවීණයන් කණ්ඩායමකට වගකීම දීම සම්බන්ධයෙනුත් විශේෂම රජයට ඒ ගෞරවය ස්තුති අපි පුද කරනවා. නමුත් මේ වගේම අවස්ථාවක් ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් මේ ආකාරයටම වැඩි ප්‍රමුඛතාවයක් දීලා තමයි ඩිජිටල් කරේ ආරම්භ කරේ. නමුත් මාස 6ක් යනකොට එදා සාමාන්‍ය IT ශේෂ්ත්‍රයේ ඉන්න පතාක යෝධයෝ විදිහට හඳුනාගත්ත ඩොක්ටර් සංජීව වීරවර්ණ වගේ මෙතුමාල පවා මාස 6 කනකොට එතනින් අයින් වුණා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා වර්තමාන රජයට එවැනි තත්ත්වයක් උදා නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද මේ රට හදන්න තියෙන ප්‍රධානතම අමාත්‍යංශය මේක. මේ රට වෙනස් කරන, මේ රටේ මිනිස්සු සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තු වෙනවා නම් ඒ සිස්ටම් චේන්ජ් එක කරන්න පුළුවන් ප්‍රධානම අමාත්‍යංශය විදිහට මම මේ ඩිජිටල් කරන අමාත්‍යංශය දකින්න. ඒ නිසා අපි වර්තමාන රජයට ඒ කරන කටයුතු සාර්ථක කරගන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම විශේෂයෙන් මේ ඩිජිටල් කරන යථාර්ථයක් කිරීමේදී ඒකේ පදනම විදිහට රජය හඳුනාගෙන තියෙන ඩිජිටල් ID එක ඔව් අපි විශ්වාස කරනවා ඒ තුලින් තමයි මේ ඩිජිටල් කරණය සහ මේ සිස්ටම් එක හදන්න බේස් එක වෙන්නේ. එතෙන්දී දැනට පාවිච්චි කරන නැෂනල් ID එක සහ ඩිජිටල් ID එක අතර වෙනස ගත්තොත් ඒකට ඩිජිටල් අංකයක් එහෙම නැත්නම් උපතේදී ලබා දෙන අංකයක් ඇතුළත් වෙනවා කියලා ඊයේ දැනගන්න ලැබුණා. ඒ කෙසේ වුණත් මොකක් හෝ අංකයක් ඒ ගැල්ලුවක් නැහැ. නමුත් මෙතෙන්දී භාවිතා කරන අනිත් කාරණා තමයි මේ අංකය මේ 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 එක් කරන අලුත් data තමයි විශේෂම බයෝමෙට්‍රික්ස් data ටික. ඒතර බයෝමෙට්‍රික්ස් data කියන්නේ පුද්ගලයෙකුට අනන්‍ය වෙච්ච විශේෂම ඇංගලිස ලකුණු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මුහුණ, ඒ වගේම ඇස් වල ෆීචර්ස් ස්කෑන් කරලා ගන්න කෝඩ් එක. ඉතින් ඒ අනුව ඒ පුද්ගලයෙකුට අනන්‍ය වෙච්ච බයෝමෙට්‍රික්ස් data තමයි මේකේ ඇතුල් කරන්නේ. එතකොට දැන් බොහෝ දිනක් අද කතාබහට ලක් වෙලා තියෙන මේ බයෝමෙට්‍රික්ස් data සම්බන්ධව මේ data වෙන අය අතට ගියොත් මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ මොන වගේ තත්ත්වයක්ද ඇති වෙන්නේ කියන කතිකාවක් තියෙනවා. ඒ නිසා මමත් විශේෂයෙන්ම ඒ ගැන පොඩි සඳහනක් කරොත් විශේෂයෙන්ම දැන් මේ බයෝමෙට්‍රික්ස් data කියනකොට මෙතන අතිගරු ජනාධිපතිතුමාගේ data වෙන්න පුළුවන්, අගමැතිතුමාගේ වෙන්න පුළුවන්, මේ රටේ රාජ්‍යාංශයේ විශේෂම ආරක්ෂක අංශයේ ඉන්න ඉහළම නිලධාරීන්ගේ වෙන්න පුළුවන්, මේ හැමෝගෙම තොරතුරු තමයි මේ අපි ස්ටෝ කරන්න හදන්නේ. ඉතින් එතෙන්දී මම ඔයාලගෙන් අහුවොත් විශේෂයෙන්ම මේ වගේ දත්ත සංවේදී දත්ත මොකද මම මේ කාරණාව කියන්නේ ඇත්තටම අපි මේ පින්ම පණින්න ඕන. ඉතින් ඒක හරිම හරි තීන්දුව අපි ගන්නම ඕන. ඉතින් ඒ නිසා මේ වගේ මේ රටේම ජනතාවගේ ඒ පෞද්ගල සංවේදී තොරතුරු වෙන කෙනෙක් අතට වෙන අය අතට ගියොත් එතන ඇති විය හැකි තත්ත්වයක නැහැ අපි සාකච්ඡා කළ යුත්තේ. එතකොට මේ data සේරම සෙන්ට්‍රලයිස් තැනක තිබ්බොත් කෙනෙකුට ඇක්සස් කරන්න තියෙන පහසුව සහ ඒක ඩිසෙන්ට්‍රලයිස් කරලා තිබුණොත් ඒකේ තියෙන අපහසුතාවය පිළිබඳව අපි සාකච්ඡා කරන්න ඕන. එතකොට ඇත්තටම මේ දත්ත පද්ධති හැක් වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න හැකියාවක් නැහැ. අපේ නියෝජ්‍ය ඇමතුමත් ඉන්නවා, ඒ වගේම ජනාධිපතිතුමා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ડોક્ટર හෑන්ස් වෙන්න පුළුවන්. අපි මේ ඕන කෙනකින් ඇහුවොත් මේ ඩේටවලට ඇක්සස් කරන්න වෙනත් අයට හැකිවත් තියේද නැද්ද කියලා කිව්වොත් ඒක හරියට කියන්න බෑ. ඒකට හේතුව සත කෙනෙක් කියයි ඩේටා ප්‍රොටෙක්ෂන් ඔතොරිටි හදනවා අලුත් අධිකාරි හදනවා කියලා. ඔව් ලෝකෙත් එවැනි දේවල් ඇතිලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම උදාහරණ කීපයක් කියන්නම්. විශේෂම 2013 දී Lexis Nexis එක හැක් කරලා තියෙනවා. ඒ කියන්නේ Lexis Nexis කියන්නේ නීතිමය හා පොදු වාර්තා තොරතුරු පිළිබඳ ලොව විශාලතම විද්‍යුත් දත්ත ගබඩාව. එතකොට මේක 2013 දී හැක් කරලා තියෙනවා. ඊට පස්සේ CIA ඩිරෙක්ටර්ගේ පෞද්ගලික ඊමේල් account එක හැක් කරලා තියෙනවා පාසල් යන ශිෂ්‍යයෙ. ඒ 2015 දී. ඒ වගේම ඩච් ඉන්ටෙලිජන්ට් එකෙන් රුසියානු විදේශ බුද්ධි සේවය හැක් කරලා තියෙනවා 2022 දී. ඒ කියන්නේ සාමාන්‍ය රුසියානු බුද්ධි අංශය කියන්නේ ලෝකේ තියෙන ප්‍රධානතම highly secured තැනක්. ඉතින් නමුත් ඒකත් හැක් කරලා තියෙනවා ඩච් ඉන්ටෙලිජන්ස් එකෙන් 2022 දී. ඒ වගේම චීන හැකර්වරු ඇමරිකානු භාණ්ඩාගාරය හැක් කරලා තියෙනවා 2024 දී. ඒ වගේම චීන හැකර්වරු ඇමරිකාවේ විදේශ ආයෝජන තක්සේරු කරන රජයේ කාර්යාලය හැක් කරලා තියෙනවා 2025 ජනවාරි 10 වෙනිදා. මේ අවුරුද්දේ ජනවාරි 10 වෙනිදා. ඒ වගේම මම මේ දැන් දැක්ක දෙයක් තමයි විශේෂම 40,000ක විතර එක් සමාජ මාධ්‍ය ජාලයේ බිඳවැටීමක් තියෙනවා. ඒ ඉලෝන් මාස් ගේ එතුමා සඳහන් කරලා තියෙන මේක සයිබර් ප්‍රහාරයක් කියලා. ඉතින් මම කියන්නේ ලෝකේ දැවැන්ත ආයතනවලට වෙච්ච සයිබර් ප්‍රහාර. ඉතින් ඒ නිසා දැන් ලංකාවේ වුණත් ගත්තොත් මම මතක ගිය අවුරුද්දේද කියලා මට මතක නැහැ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ ලෙවල් රිසර්ච් වලට ඇක්සස් කරන්න එහෙම උත්සාහ කරන් තිය කියලා මට ආරංචි වෙන්න ලැබුණා. ඒ වගේම ලංකාවේ ගත්තොත් ප්‍රධානම කාරණා NMR දත්ත මගඩිය. එතකොට මේ රටේ සංවේදී තොරතුරුලට විශේෂම NMR එකට කියන ශ්‍රී ලංකා ක්ලවුඩ් එකට ඇක්සස් කරලා ඒ ඩේටා වෙනස් කිරීම තුළ මේ රටේ ඒ ජාතික ආරක්ෂාවට එල්ලෙච්ච තත්ත්වය. මොකද බොහෝ දෙනෙකුට මේක ජාතික ආරක්ෂාව පිළිබඳ අවබෝධයක් දැනෙන්නේ නැහැ. තමුන්ට ප්‍රශ්නයක් වෙනකන්. ඒ නිසා මේ කාරණාව ඉතා වැදගත්. ඒ වගේම මට කියන්න පුළුවන් මගේ විශ්වවිද්‍යාල ජීවිතේ මගේ ජූනියර් බැච් එකේ ශිෂ්‍යෙක් විශේෂම කොළඹ විශ්වවිද්‍යාලයට පේරාදෙණිය විශ්වවිද්‍යාලෙත් ඒ සිස්ටම් ඒ වෙලාවේ හැක් කරලා තිබුණා. ඉතින් ඒ වගේ ලංකාවේ දෙන්න පුළුවන් ඕනතරම් උදාහරණ. එතකොට මම මේ විදේශීය විශේෂම මේ උදාහරණ ගන්නවා කිව්වේ ඒකට හේතුව තමයි අපි කොච්චර කිව්වත් මේවා ආරක්ෂිතයි මේවා හැක් කරන්න නැහැ කියලා මොන හරි අවස්ථාවක් කොයි හරි අඩුපාඩුවක් තියෙන පුළුවන් ඒ තුලින් ඒ හැකර් වරුන්ට පුළුවන් කරන උන්ට ඒ ඩේටා ඇක්සස් කරන්න. ඒ නිසා විශේෂම Google Microsoft කියන ආයතන පවා යම් ප්‍රොඩක්ට් එකක් හරි සිස්ටම් එකක් හරි හදනවා නම් ඔවුන් ඒ සම්බන්ධ විශේෂ මේක හැක් කරනවා කියන අදහසින් තමයි ඒ ප්‍රොඩක්ට් එක ඔවුන් හදන්න කටයුතු කරන්නේ. ඉතින් විශේෂ මම මෙතෙන්දී යෝජනා කරන්නේ මොකද මම මේ කාරණාව ඉෂ්ට වෙන්න මේ කාරණාව යථාර්ථය බවට පත් කරන්න මම හිතනවා මේකේ ප්‍රමුඛතාවය ගත්තොත් ඒකේ පළවෙනිම කාරණාව තමයි සයිබර් සිකියුරිටි ෆ්‍රේම්වර්ක් එක අපි පළවෙනිම හදලා ඉවර කරන්න ඕන. ඒක තමයි ප්‍රධාන කාරණාව. මොකද මේකට SL cert ආයතනය තියෙනවා. SL cert ආයතනයේ ඒකට හැකියාව තියෙන කණ්ඩායම ඉන්නවා. ඉතින් ඔවුන්ට මෙච්චරකල් වෙලා නැත්තේ ඔවුන්ට අවශ්‍ය බලය ලැබිලා නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා විශේෂම මේ SL cert ආයතන data protection authority එක. ඒ වගේම දැන් අලුතෙන් රජයෙන් විශේෂම අලුත් ආයතන අලුත් අධිකාරි බිහි කරන හදනවා. මෙන්න මේ ආයතනට දිය හැකි උපරිම බලය දෙන්න ඕන. දැන් උදාහරණ විදිහට ඊයේ වැඩමුළුවේදී දැනගන්න ලැබුණා විශේෂම සයිබර් සිකියුරිටි සම්බන්ධයෙන් බිල්ස් දෙකක් ඉස්සරහට ගේන්න හදනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂම ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකට සම්බන්ධ බිල්ලයක්, ඒ වගේම මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඩිජිටල් මිනිස්ට්‍රි එක යටතේ බිල්ලයක් ඉදිරිපත් කරනවා කියලා ඊයේ කියන්න ලැබුණා. ඒක බොහොම හොඳ දෙයක්. කාරණාව තියෙන්නේ මේකට වගකීමක් දිය යුතු. මේක අමාත්‍යාංශ ලේකම් කෙනෙකුට දීලා බෑ. මේක අමාත්‍යාංශ ලේකම් කරේකට දීලා බලයක් නඩත්තු කරන්න පුළුවන් තැනක් නෙවෙයි. මේක අදාළ ආයතනය ඔබ නිර්මාණය කරන අධිකාරිය වෙන්න පුළුවන්. ඒ අය ඒ අධිකාරී ප්‍රධානින්ට නිසි බලය දිය යුතුයි. මොකද වගකීම තමයි මෙතන ප්‍රධානම දේ. ඉතින් ඒ නිසා ඒ කටයුත්ත කරොත් මගේ යෝජනාව අනුව මුලින්ම ඩිජිටල් ID එකට අදාළව බයෝමෙට්‍රික්ස් ඩේටා කලෙක්ට් කරන්න කලින් මුලින්ම සයිබර් සිකියුරිටි ෆ්‍රේම් එක හදලා ඒකේ අදාළ අයට බලය ලබා දිය යුතුයි කියන එක තමයි මම යෝජනා කරන්නේ. එතෙන්දී බයෝමෙට්‍රික්ස් ඩේටා අවශ්‍ය වෙන්නේ ඇයි කියලා කෙනෙක් අහන්න පුළුවන්. සාමාන්‍යයෙන් බයෝමෙට්‍රික්ස් ඩේටා අවශ්‍ය වෙන්නේ කෙනෙක් හඳුනා ගන්න. ඔතෙන්ටිකේෂන් පර්පස් වලට තමයි බයෝමෙට්‍රික්ස් ඩේටා ඕන වෙන්නේ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් දැනටත් අපි පාස්පෝට් එක හදන්න යන වෙලාවට අපි ගන්නව නේද ෆින්ගර් ප්‍රින්ට්ස් ටික. ඒ වගේම බැංකුවල ඇප්සල් හරහා ඔන්ලයින් පේමන්ට් කරනකොට අපේ ස්කෑන් කරනව නේද ෆින්ගර් ප්‍රින්ට් එක. ඒ වගේම අපරාධකාරයෝ වුණාම පොලිසියෙන් ඔවුන්ගේ ෆින්ගර් ප්‍රින්ට්ස් ගන්නව නේද. එහෙනම් මේ මේ ඇංග්ලිස් අලකුණු ගන්නව නම් ඉතින් මේකත් ප්‍රශ්නයක් නෑනේ. මේගොල්ලෝ දැන් වෙන වෙනම ගන්නවනේ. ඔව්. ඒක මෙච්චරකල් මොකද සාමාන්‍යයෙන් මේ ඩේටා ටික අදාළ වෙලා තියෙන ඒ ආයතනට උදාහරණයක් විදිහට පාස්පෝර්ට් එක ඒ ෆින්ගර් ප්‍රින්ට්ස් දැනට තියෙන්නේ ඒ පාස්පෝර්ට් එක හදන්න ඕන අයගේ ටික විතරක් ඒ ආයතනේ තියෙනවා. ඒ වගේම බැංකු වලට අදාළ ටික ඒ බැංකු පද්ධතිය තියෙනවා. ඒතකොට පොලිසිය කරන වෙනම තියෙනවා. ඒතකොට මේවා වෙන වෙනම තියෙන තාක්කල් හැකවරුන්ට අවශ්‍යතාවයක් නැහැ ඩේටා ඇක්සස් කරන්න. දැන් හොඳම උදාහරණේ දැන් මෙච්චර බැංකු පද්ධතියක් තියෙනවා. බැංකු පද්ධතිය වලට හැකවරුන් උනන්දු වෙන්නේ නැහැ. ඇයි? ඔවුන් තුළ තියෙන ඩේටා ප්‍රමාණය මදි. ඔවුන්ට ඒ හැක්කල් බලාපොරොත්තු වෙන දේ නැහැ. හැබැයි හෙලපේ කියන සිස්ටම් එකට හැක් කරන්න මීට අවුරුදු මට මතක විදිහට අවුරුදු දෙකකට විතර කලින් හෙලපේ සිස්ටම් එකට හැක් කරන්නේ. මොකද ඒකේ ගොඩක් ඩේටාත් එක්ක එන්ගේජ් වෙලා තියෙන නිසා තමයි හැකවරුන් උනන්දු වෙන්නේ හැක් කරන්න. ඉතින් ඒ නිසා මේ දත්ත කොච්චර වැදගත්ද කියන එක තමයි මේකේ අපි වැදගත් වෙන්න ඕන. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා. මොකද මේ දත්තවල වැදගත්කම පැහැදිලි කරනවා නම් මාර කලිනුත් මම මේ විශේෂම මේ සභාවේ මම කිව්වා මගේ විශ්වවිද්‍යාල මිත්‍රයෙක් වෙනවා සුජීව රාජගුණ වෙන මම හිතන්නේ අපේ ඉන්ද්‍ර මහරුපතුමාගේ කාලීනයේ මගේ විශ්වවිද්‍යාලයේ එතුමාට එක්තරා ආයතනයකින් සිංගප්පූරුවල ඉන්ටර්වියු එකක් තිබුණා. ඔහුට ඔෆර් එකක් දුන්නා ඕනම භාණ්ඩයක් ඩොලර් එකට ලබා දෙනවා ලංකාව තුළ ඒ අවශ්‍ය ගානකට විකුණන්න. එතකොට ලංකාවේ ඔහු අඩුම මුදලට ඒ භාණ්ඩ විකුණුවොත් ලංකාවේ සිළු දෙනාම හොයාගන්නේ එතුමගේ ඒ ආයතන. එතකොට එයාලා දාපු එකම කන්ඩිෂන් එක වෙන මොකක් කරන්නේ ඒ සීලුම තොලතුරු ඒ අදාළ අයට අවශ්‍ය කෙනෙක් විතරයි එයාට දාපු එකම කන්ඩිෂන් එක. එතකොට ඔයාලා කල්පනා කරලා බලන්න කොච්චර මේ ඩේටා වල වැදගත්කමක් තියෙද කියලා. මොකද බොහෝ දෙනෙකුට මේ ඩේටා වල තියෙන වැදගත්කම පිළිබඳ හරි අවබෝධයක් ලැබිලා නැහැ කියන එක තමයි මගේ තර්කය. ඉතින් ඒ අනුව මම විශේෂයෙන්ම මේ සිළු දෙනාගෙන් ඉල්ලන්නේ මොකද මේ ව්‍යාපෘති යථාර්ථයක් කිරීම තමයි ඔබගේ වගේම අපි හැමෝගෙම බලාපොරොත්තුව. එතකොට මේ ව්‍යාපෘතිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවි කරන්න පුළුවන් නම් තමයි මම හිතන්නේ ඒකේ ජයග්‍රහණය තියෙන්නේ. ඒ නිසා මේ ගන්න තීන්දුව එකවරක් නෙවෙයි දෙවතාවක් නෙවෙයි සියවතාවක් හිතලා අපි ගත යුතුයි කියන තර්කයයි මම මේලා ඉදිරිපත් කරන්නේ. ඇයි අපි එහෙම කියන්නේ? රටක දත්ත විශේෂ පුද්ගල දත්ත වෙනත් පාර්ශ්වයට ගියොත් මොන වගේ දේවල්ද වෙන්න පුළුවන්? උදාහරණයක් විදිහට ගත්තොත් හරියට ලංකාවේ සම්පූර්ණ පාලනය ඔවුන්ගේ අතට ගියා හා සමානයි. මොකද කෙනෙකුට මේ කාරණාව කිව්වට දැනෙන්නේ නැති වෙයි. මොකද සම්පූර්ණ කන්ට්‍රෝල් එක ඒගොල්ලෝගේ අතට යනවා. විශේෂයෙන්ම AI තාක්ෂණියත් අද ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ AI තාක්ෂණියත් එක්ක ඩිස්ඉන්ෆෝමේෂන් කියන මේ අනාගතයේ අපිට ඇති වෙන්න තියෙන ප්‍රධාන අර්බුද හමුවේ මම හිතන්නේ අපිට ලොකු අර්බුද කරනවකට මුහුණ දෙන්න වෙනවා. ඒතකොට අපි ලංකාවේ තියෙන රාජ්‍ය තොරතුරු ඒ වගේම සංවේදී තොරතුරු වෙනත් පාර්ශ්වයට ගියොත් ඒ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. විශේෂම පුද්ගලයන්ගේ බැංකින් සිස්ටම් එකට ඇතුල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩේටා යූස් කරලා ලෝන් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ක්‍රෙඩිට් කාඩ් තොරතුරු වෙනත් පාර්ශ්වවලට ගියොත් මොන වගේ දේවල් වෙන්න පුළුවන්ද කියන එක ඔබතුමා උන්වහන්සේලා තේරුම් ගන්න පුළුවන්. එතකොට විශේෂම අර මං කලින් කිව්වා වගේ මේ රාජ්‍ය තොරතුරු සහ විශේෂම AI කියන තාක්ෂණෙත් අද අනාගතේ එනවා. ඉතින් AI තාක්ෂණේ අපි අපිට පිළිගන්න වෙනවා. මොකද අපිට ඒක බැහැර වෙන්න බෑ. අර මොකද දැන් එදා ඩිජිටල් කරන ගැන කතා කරේ 2001 දී. නමුත් දැන් AI යුගයක් තියෙනවා. ඒතකොට අපි රාජ්‍ය අනාගතේ ගොඩනගන්න ඕන AI තාක්ෂණේ හරහා කියන එක පැහැදිලි. හැබැයි AI තාක්ෂණේ භාවිතයේදී අපිට විවිධ අභියෝග එනවා. අන්න ඒ අභියෝග වලට දැන් ඉඳන් අපි සූදානම් වෙන්න ඕන. ඒ අනුව මගේ යෝජනාව මොකද මේක යථාර්ථයක් කිරීම සඳහා මගේ යෝජනාව තමයි පළමුව සයිබර් සිකියුරිටි ෆ්‍රේම්වර්ක් එක අපි හදලා ඒක සුදුසු අයට බලතල දෙන්න ඕන. ඊළඟට පුළුවන් නම් අපිට මාස 6න් හැට ඒක ටෙස්ටිං වලට භාජනය කරන්න ඕන. ඒ වගේම බග් බවුන්ටි වගේ කමියුනිටි එක අපිට එකට වැඩ කරන්න ඕන. ඒ වගේම සිකියුරිටි ෆීචර්ස් ෆ්‍රී චෙක් කරන ආයතන තියෙනවා. එයාලට ගෙවීමක් කරන්න ඕන බග් එකක් අහුනොත් විතරයි. ඉතින් ඒ වගේ ආයතන තියෙනවා ලෝකේ පුරා. ඉතින් අන්නේ මේ ආයතනත් එක්ක අපි එකට වැඩ කරන්න ඕන. මම හිතනවා එහෙම කරොත් අපිට ඉස්සල්ලාම අපේ සිකියුරිටි ෆ්‍රේම්වර්ක් එක හදාගෙන අන්න ඉතනින් පස්සේ විශේෂම ඩිජිටල් ID එක හරහා මේ ඩිජිටල් කරන ව්‍යාපෘති රාජ්‍ය ඩිජිටල් කරන ව්‍යාපෘති ආරම්භ කරලා අපිට කටයුතු කරගෙන යන්න පුළුවන්. එතෙන්දී මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මොකද අපි එක පැත්තකින් security framework එක හදන ගමන් අපි නිකන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. අනිත් පැත්තෙන් digital ID එක හරහා රාජ්‍ය digital කරන්නේ ආරම්භ කරනවා. හැබැයි ඒ රාජ්‍ය digital කරන්නේ ආරම්භ කරන එක biometrics data නැතුව යන්න පුළුවන් උපරිම දුර. උපරිම දුර ගිහිල්ලා එතනින් පස්සේ අපි කල්පනා කරමු මේ බයෝමෙට්‍රික්ස් ඩේටා වල ඇත්තටම මොන වගේ කටයුත්තක් සඳහාද අපි පාවිච්චි කරන්න ඕන කියලා. මොකද ඒ බයෝමෙට්‍රික්ස් ඩේටා පාවිච්චි කරන්නේ ඔතෙන්ටිකේෂන් පර්පස් නම් ඉතින් ඒ නිසා විවිධ කාරණා හැකියාවන් තියෙනවා අපිට ඔතෙන්ටිකේෂන් පර්පස් සඳහා පාවිච්චි කරන්න පුළුවන් තියෙනවා. ඒ නිසා රාජ්‍ය පැත්තෙන් රාජ්‍ය ආරක්ෂා පැත්තෙන් හිතලා යන්න පුළුවන් උපරිම දුර ගිහිලා අපි එතනින් පස්සේ අපි කල්පනා කරමු මොකද අපි security framework එක හදාගත්තට පස්සේ මම හිතන්නේ ඒක එච්චර කාරණාවක් කරේ ගන්නෑ. හරි අපි එතනින් පස්සේ අපි හිතුවොත් අපි ඒ ඉදිරියට යන්න මම හිතනවා එතෙන්දී අපි පළමුවෙම මුළු පද්ධතියක්ම බදා ගන්න යන්නේ නැතුව මුලින්ම pilot projects විදියට විශේෂම stakeholder engagement එකක් කරලා මම හිතන්නේ අපේ නියෝජ්‍ය ඇමතුමා මේ කාරණාව ගැන දන්නවා. මම කාල සීමාව යන හින්දා මම මේක කියන්නේ ස්ටේක් හෝල්ඩර් එන්ගේජ්මන්ට් එකක් කරලා අපි පයිලට් ප්‍රොජෙක්ට්ස් දෙකක් තුනක් කරලා ඒවයි අඩුපාඩු බලලා එතනින් එහා මුළු පද්ධතිය ගැනම හිතනවා හොඳයි කියන එක තමයි මට මේ වෙලාවේ යෝජනා කරන්න තියෙන්නේ. ඒ නිසා විශේෂම ඩිජිටල් කරන්නේ පදනම වෙච්ච ඩිජිටල් ID එක ගැන යථාර්ථයක් බවට පරිවර්තනය කිරීම සඳහා තමයි මම මේ යෝජනාව ගෙනාවේ. ඉතින් ඉන් අනතුරුව මට ඊළඟට කරන්න තියෙන යෝජනාව තමයි දැනට තියෙන මේ IT ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ගැටලුවක් විශේෂම 2022
ගෞරවමත්තුමා තව විනාඩි දෙකක් තියෙනවා.
2022 ඉකොනොමික් ක්‍රයිසිස් එක වෙච්ච වෙලාවේ එතකොට සාමාන්‍යයෙන් සර්වයිව් වෙලා හිටිය IT ෆීල්ඩ් එකේ ඉන්න IT ශේෂ්ත්‍රයේ ඉන්න අය තමයි සර්වයිව් වෙලා හිටියේ. මොකද උන්ට ඔන්ලයින් පහසුකම් යටතේ ගෙවල් වල ඉඳන් හෝ උන්ට රාජකාරි කරන්න පුළුවන් වුණා. අනිත් සියලුම ශේෂ්ත්‍ර කඩාවැටෙද්දී IT ශේෂ්ත්‍රයේ ඉන්න අය තමයි යම් මට්ටමකට ඒ කටයුතු කරගෙන යන්න හැකියාවක් ලැබුණේ. ඒ තුල සමාජයට මතයක් ගියා අනාගතයේදී IT ෆීල්ඩ් එකට තමුන්ගේ දුව පුතා එක් කරොත් ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවයක් ඇති වෙයි කියලා. දැන් ඒකේ ප්‍රතිඵලය තමයි ඉකොනොමික් ක්‍රයිසිස් එක වෙලාවේදී IT ශේෂ්ත්‍රයට බොහෝ දෙනෙක් විශේෂම රාජ්‍ය විශ්වවිද්‍යාලයට වගේම පෞද්ගලික විශ්වවිද්‍යාලයට වැඩි ප්‍රමාණයක් ශිෂ්‍ය ශිෂ්‍යාව ඇතුළත් වෙලා මේ මොහොත වන විට දැඩි ලෙස උපාධිය ගන්න තාම ඉන්ටර්න්ෂිප් එක ගන්න බැරුව ආයතනවලට ඇතුළත් වෙන්න බැරුව බොහෝ දෙනෙක් ඉන්නවා. අද ඒකේ තියෙන තිත්තම කාරණාව තමයි අද කවදාවත් IT ග්‍රැජුවේට්ලා දේශපාලඥයෝ ගාවට එන්නේ නැහැ. මෙච්චර කාල ඉතිහාසෙ උන්නේ නැහැ. මම හිතන්නේ දැන් ප්‍රවණතාවයක් ඇවිල්ලා තියෙනවා දේශපාලඥයෝ ගාවටත් මේ IT ග්‍රැජුවේට්ස්ලා ඇවිල්ලා ජොබ් එකක් ඉල්ලන තැනට පත් වෙන්න හේතුව තමයි. මොකද IT ෆීල්ඩ් එකේ IT ඉන්ඩස්ට්‍රි එකේ ග්‍රෝ එකක් මේ වෙනකොට අපිට නැහැ අවුරුදු කිහිපයක ඉඳලා. ඒ නිසා ඒකට ඉක්මනින්ම විසඳුමක් දෙන්න ඕන. ඉතින් ඒකට විශේෂම ඒකට එක හේතුවක් තමයි AI යුගයක් බිහිලා තින්නේ. සාමාන්‍යයෙන් ආයතනයකට දක්ෂ වැඩකාරයෝ දෙන්නේ 3-2 හිටියේ නම් හොඳටම ප්‍රමාණවත්. මොකද AI එක AI තාක්ෂණය හරහා අද software engineers ලගේ අවශ්‍යතාවය අඩු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ අභියෝගයට ඉක්මනින්ම රජය කටයුතු කරන්න ඕන. ඒකට උදාහරණ දෙකක් විදිහට ගත්තොත් startups වලට උදව් කරන්න පුළුවන්. startups වලට උදව් කරද්දී විශේෂම රජය invest කළ යුතුමයි. ඒක කරන්න බැරි දැන මම හිතන රජය ඒ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒතකොට startups වලත් ඉන්නවා විශේෂම service oriented projects තියෙනවා. ඒ වගේම product based oriented තියෙනවා. ඉතින් එතෙන්දී product based oriented projects වලට invest කරොත් මම හිතන්නේ ඒක තමයි මේ රජය මේ වෙලාවේ ගත යුතු ඉක්මන්ම පියවර. උදාහරණයක් විදිහට
අවසන් කරන්න මතුමා කාලය අවසන්යි.
ඊයේ සාකච්ඡා වෙදී කිව්ුණා ඒ වගේ 20න් එකක් වගේ ප්‍රොජෙක්ට් තමයි ඉස්සරහට යන්නේ. අනිත් ඒවා වැටෙනවා. ඒක තමයි ගැටලුව කියලා. නමුත් මම කියනවා ඇමරිකාවේ සිලිකන් වැලි එකේ 200න් එකක් වගේ තමයි ඉස්සරහට යන්නේ. ඒ නමුත් ඔවුන් ඒ වෙනුවෙන් ඉන්වෙස්ට් කරනවා. ඒ නිසා මම ඔයාලගෙන් ලීමක් කරනවා විශේෂම අද Facebook WhatsApp වගේ දැවැන්ත ආයතන බිහිුනේ මේ වගේ ස්ටාර්ට්අප්ස් විදියට. ඉතින් ඒ නිසා ලංකාවේ තියෙනවා WSO2 ආයතනය. ඉතින් මේ වගේ ආයතන වලට දෙන්න පුළුවන් උපරිම උදාහරණ විශේෂ ස්ටාර්ට්අප්ස් වලට රජය බය නැතුව ආයෝජනය කරන්නේ කියන කාරණාව කියන ගමන්ම රජය ඩිජිටල් කරන යටතේ විවිධ ආයතන ඉන්ස්ටිටියුෂන් ඩිජිටල් කරන ක්‍රීම වෙනුවෙන් ගන්න පියවරදී විශේෂ ඔබ ළඟදීම මොකද ICT ආයතනය දැන් වහනවා කියලා
මතුවා. කාලය අවසන්යි, අවසන් කරන්න.
එක විනාඩියයි. එතනින් පස්සේ අලුතෙන් ඇති කරන අධිකාරිය හරහා ඉක්මනින්ම මේ තියෙන අවශ්‍ය රික්වයර්මන්ට්ස් ටික හඳුරාගෙන ගයිඩ්ස් ටික දීලා ඒ ප්‍රොජෙක්ට්ස් ටික අපිට දෙන්න පුළුවන් නම් මේ ලංකාවේ ඉන්න ළමයිට මං හිතනවා ඒ තුලින් අපිට මේ තියෙන රැකියා ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා පළමුවෙන්ම ගත යුතු පියවර තමයි National Digital Procurement Portal එකක් ඇති කිරීම තමයි. ඒ වෙනුවෙන් රජයේ උනන්දු වෙයි කියලා මම විශ්වාස කරනවා.
බොහොම ස්තුතියි.